Honorable Sridharan.
Gaurava Talamidanga Murikana Vargali, Indriadinam Theodal Ani Kulivinudia, Sela Trigai, Tarangani Putadi Padele, Kundavara Pata in the Utival Puvale Piranele, Uriata Kadetamikaha and Andrihil, Mikamukiamaka in the Theodal Ani Kulubati, Inge, Palveri Pata Karatakal, in the Sabaile, Pala Uripanadal, Mundika Patrakandari, Mahinda Desa Biriavaral Talamele. தேர்தல் ஆணைக்குழு மிக நீதியாக நேர்மையாக இந்த நாட்டிலே நடந்திருப்பதாகத்தான் பல்வேறுபட்ட தகவல்களும் ஆய்வுகளும் கூட குறிப்பிடுகின்றன. இவ்வாறான இந்த ஆய்வு நடவடிக்கைகளின் பொழுதுதான் இன்று யாழ்ப்பாணத்தில் கூட தேர்தல் நடைபெறுகிற காலத்திலே ஒரு முன்னாள் பாராளுமன்ற உறுப்பினர் மக்களுக்கென நிவாரணமாக வழங்கப்பட வந்த பொருட்களை தன்னுடைய தேர்தல் பிரச்சாரத்துக்காக அவர் கச்சேரியிலே யாழ்ப்பாண செயலகத்திலே வைத்து வழங்கியிருந்தார். அதனை வெளியிலே கொண்டு வந்தது தேர்தல் ஆணைக்குழு. அந்த தேர்தல் ஆணைக்குழுவினுடைய உறுப்பினராக இருந்த ரத்னஜீவன் கூல் அவர்கள்தான் அதனை வெளிப்படையாக வெளியிலே சொல்லியிருந்தார். இதனை விட ஒரு நியாயபூர்வமான நீதியான ஒரு தேர்தல் நடைபெற வேண்டும் என்பதற்காக மகிந்த தேசப்பிரிய அவர்கள் ஒரு நீண்டகால அனுபவம் கொண்ட ஒரு தேர்தல் ஆணைக்குழுவினுடைய தலைவர் தலைமையிலே அந்த குழு மிக நேர்மையாக நேர்த்தியாக செயல்பட்டிருந்தது. அதனை நாங்கள் யாரும் இந்த இடத்திலே நிராகரிக்க முடியாது. இங்கே நான் சில கௌரவ உறுப்பினர்களுடைய கருத்துக்களுக்கு என்னுடைய செவிமடுத்தேன். ரத்னஜீவன் கோல் மீது அவர்களுக்கு ஒரு தனிப்பட்ட கோபம் அல்லது அவர் மீதான ஒரு ஆத்திரம் இருப்பதை நான் அவதானிக்கக்கூடியதாக இருந்தது. ரத்னஜீவன் கோல் அவர்கள் இந்த தேர்தலிலே ஊழல் நடைபெறக்கூடாது, நியாயத்துக்கு புறம்பாக நடைபெறக்கூடாது, ஊழல்வாதிகளை அல்ல இந்த மக்களை ஏமாற்றுகின்றவர்களை நிராகரியுங்கள் என்று அவர் சொல்லியிருந்தால் அது நியாயமானது. ஆனால் தேர்தலிலே வாக்களிக்க வேண்டாம் என்று மக்களை அவர் எந்த காலத்திலும் எங்கேயுமே சொன்னதாக நான் அறியவில்லை. அப்படி சொல்லியிருந்தால் இந்த உயர்ந்த சபையினூடாக நீங்கள் வெறுமனே பொய்களை சொல்வதை விட அவர் மீது நடவடிக்கை எடுக்க வேண்டும். ஆனால் தேர்தல் ஆணைக்குழு அவர் மீது நடவடிக்கை எடுக்க வேண்டும். அவர் இவ்வளவு காலமும் நடைபெற்ற விடயங்களிலே தேர்தல் ஆணைக்குழு அவரை ஏற்றுக்கொண்டிருக்கிறது, அவருடைய செயல்பாடுகளை மதித்திருக்கிறது, அவருடைய எண்ணங்களுடைய இசைந்து போய்த்தான் தேர்தல் ஆணைக்குழு நடவடிக்கைகளை மேற்கொண்டிருக்கிறது. ஆகவே அவர் சரியாக நடந்திருக்கிறார். அவர் சரியாக நடந்த காரணத்தால் தான் பல்வேறுபட்ட நபர்களுடைய ஊழல்களையும் அவர்களுடைய ஒழுங்க ஈனமான நடவடிக்கைகளையும் அவர் வெளியிலே கொண்டு வந்திருந்தார். அவர் மிக உயர்ந்த ஒரு பேராசிரியர். அவர் இந்த உலக ரீதியிலே போற்றப்படுகின்ற ஒரு கல்விமான். அவ்வாறான ஒருவர் தமிழராக இந்த தேர்தல் ஆணைக்குழுவிலே இருந்திருக்கிறார் என்பதுதான் நான் நினைக்கிறேன் சில உறுப்பினர்களுக்கு இருக்கின்ற மிகக்கூடிய அளவு வேதனையாக இருந்திருக்கலாம். ஏனென்றால் ஒரு உயர்ந்த கல்விமானை அவ்வாறு ஒரு தேர்தல் ஆணைக்குழுவிலே வைத்திருந்தது அவர்களுக்கு பிரச்சனையாக இருந்திருக்கலாம். ஆனால் இந்த நாட்டிலே இந்த தேர்தல் முறையிலே பல்வேறுபட்ட பிரச்சனைகள் இருக்கலாம். ஒரு கட்சிக்குள்ளேயே பல பேர் சுடுபட்டிருக்கிறார்கள், இறந்திருக்கிறார்கள். விருப்பு வாக்குகளுக்காக பலர் கோடிக்கணக்கில் செலவழித்திருக்கிறார்கள். இங்கே இந்த பிரேரணையை முன்மொழிந்து உரையாற்றிய கௌரவ உறுப்பினர் சொன்னார், இந்த தேர்தல் முறையிலே இனிமேல் பணம் இல்லாதவன் மக்களுக்காக சேவை செய்ய முடியாது, பணம் இல்லாதவன் இந்த தேர்தலில் ஈடுபட முடியாது என்று அவர் குறிப்பிட்டிருந்தார். அது உண்மையான ஒரு விடயமாக மாறிக்கொண்டிருக்கிறது. இங்கே இந்த நாட்டிலே பணம் இருந்தால் மட்டும்தான் தேர்தலிலே காசுகளை கொட்டி அல்லது சாராய போத்தல்களை இறக்கி தேர்தலில் வெல்ல முடியும் என்பதை பலர் நிரூபித்திருக்கிறார்கள். இந்த யாழ்ப்பாணம் அரச செயலகத்தை தன்னுடைய சொந்த அரசியல் செயலகம் போல மாற்றியிருக்கிற ஒரு பாராளுமன்ற உறுப்பினர் இவ்வாறுதான் நடந்து கொண்டார் என்பதற்கு பல்வேறுபட்ட உதாரணங்கள் செய்திகள் வெளிவந்திருக்கின்றன. இதனை விசாரிப்பதற்கு இந்த நாட்டிலே யாரும் இல்லை. ஊழல் நடந்ததை சொல்வதற்கு திராணி இல்லை. குறிப்பாக நீங்கள் பாருங்கள், இந்த நாட்டிலே ஒரு பக்கம் அரசாங்கத்தினுடைய ராஜபக்ச குடும்பத்தினுடைய உறுப்பினர்கள் ஆட்சியிலே இருக்கிறார்கள். அதே நேரம் யாழ்ப்பாணத்திலே இப்பொழுது யாழ்ப்பாண அபிவிருத்தி குழுவின் தலைவர் என்ற போர்வையிலும் ஒரு பாராளுமன்ற உறுப்பினர் என்ற போர்வையிலும் ஒரு குடும்ப ஆட்சி யாழ்ப்பாண அரச செயலகத்துக்குள் நடைபெறுகிறது. அரச செயலகம் இன்று ஒரு அரசியல் கட்சியின் அலுவலகமாக மாற்றப்பட்டிருக்கிறது. இது மிக மோசமான ஒரு நடவடிக்கை. இதனை சொல்லுவதற்கு திராணி இல்லாதவர்கள் அதனை சொன்ன ரத்னஜீவன் கூல் மீது நீங்கள் ஏன் கோபம் கொள்ளுகிறீர்கள்? தயவு செய்து புரிந்து கொள்ளுங்கள், நியாயங்களை ஏற்றுக்கொள்ளுங்கள். உங்களிடம் இருக்கிற உண்மைகளை, அந்த நடைபெறுகிற உண்மைகளை மறைக்காமல் நீதியான வழியிலே ஒரு தேர்தல் நடைபெற வேண்டும், நீதியான முறையிலே இந்த நாட்டிலே நடக்கிற சம்பவங்கள் அங்கீகரிக்கப்பட வேண்டும் என்பதை ஏற்றுக்கொள்ளுகின்ற பக்குவம் முதலிலே உங்களுக்கு வர வேண்டும். நாங்கள் எதையும்
இனவாத கண்ணோட்டத்தோடு பார்க்கக்கூடாது.
எதனையும் நாங்கள் இனவாத ரீதியாக சிந்திக்க கூடாது. ரத்னஜீவன் கூட ஒரு தமிழன் என்பதற்காக அவர் தன்னுடைய நியாயங்களை சொன்னதற்காக அவர் மீது நான் பார்த்தேன், இங்கு பலர் வசைமாரிகளை பொழுந்தீர்கள். ஆனால் அவருடைய அந்த கல்வி தன்மை, அவருடைய மிக்க ஆற்றல், அவர் இந்த உலகத்திலே அவருக்கு இருக்கிற ஆங்கில அறிவும் அவரிடம் இருக்கிற அந்த கெட்டித்தனத்தையும் நீங்கள் முதல் மதிக்க பழகுங்கள். அவர் நல்லவரா கெட்டவரா என்பதல்ல, அவர் தமிழர்களுக்கு தமிழர்களுக்கு சாதகமாக இருந்தாரா பாதகமாக இருந்தாரா என்பதல்ல. ஆனால் இந்த சபையிலே ஒரு தமிழன் தூற்றப்படுகிற பொழுது, அவர் மீது பிழை இல்லாமலே பிழை சொல்லப்படுகிற பொழுது நாங்கள் பேசாமல் இருப்பதும் அது ஒரு காலத்தின் தவறு. ஆகவேதான் நான் இந்த பதிவை மேற்கொள்கிறேன். அன்புக்குரிய சிங்கள சகோதரர்களே, முதல் நீங்கள் உண்மையை புரிந்து நேர்மையின் பக்கம் கதைத்தவர்களை, எவர் சொல்லுகிற கருத்துக்களிலே பிழை இருந்தாலும் அந்த உண்மைகளையும் இந்த இடங்களிலே சொல்வதற்கு நீங்கள் தயங்கக்கூடாது. உண்மையில் ரத்னஜீவன் மீது பிழை இருந்தால் அத்தேர்தல் ஆணைக்குழுவினுடைய தலைவர் மஹிந்த தேசப்பிரிய நடவடிக்கை எடுத்திருக்க வேண்டும், அல்லது அவர் வெளிப்படையாக அதனை சொல்லி இருக்க வேண்டும். சொல்லாத இடத்திலே, இந்த சபையிலே ரத்னஜீவன் கூல் இல்லாத இடத்திலே அந்த பேராசிரியரை பற்றி நீங்கள் பேசுவது உங்களுடைய தகுதியை, உங்களுடைய இனத்தினுடைய தன்மையை நீங்கள் குறைப்பதாக அமையும் என்று கூறி நிறைவு செய்கிறேன்.
Thank you. Honorable Veerasumana Veerasinghe, you have 6 more minutes.
How many minutes?
6 minutes.
Garu Mulasanaruda Sabhapathumane, ad davase me parliamentule ithamath wedagath saakatchawak pawathwanawa kaarsaadana vaarthawa visheshayenma Methuwarna commission sabhawa gana. Methuwarna commission sabhawa saha kaarsaadane kiyala wathana deka gattan passe meka hariyata අර ගණිකාවකගෙන් ප්‍රතිවෘත්තාව හොයන වගේ වැඩක්. එහෙම කියන්න හේතුව මැතිවරණ කොමිසමේ කාර්යසාධනය මේ පහුගිය කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙච්ච ආකාරය, ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට මේ මැතිවරණ කොමිසම නම ඉස්සරහින් තියෙන ස්වාධීන කියන වචනය කොයිතරම් සාධාරණද කියන කාරණාව නැවත වතාවක් කල්පනා කරන්න වෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමක් නමින් තියෙන මේ කොමිසම ඒක තුළින් පත් වෙච්ච නිලධාරීන් පහුගිය කාල සීමා තුළ මේ සමාජය හැසිරිච්ච ආකාරය, ඔවුන්ගේ ක්‍රියාදාමයන්, මේ සමාජ තුළ දැවැන්ත අවිශ්වාසයක් ඒ මැතිවරණ කොමිසම තුළ පිළිබඳව ජනතාව තුළ නිර්මාණය කළ තියෙනවා. ඒක නිසා ඒ මැතිවරණ කොමිසමේ කාර්යසාධනය කියන ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒ මැතිවරණ කොමිසමේ පැවැත්ම, ඒ වගේ මැතිවරණ කොමිසමේ ක්‍රියාමාර්ග, ඔවුන්ගේ හැසිරීම පිළිබඳව නැවත නැවතත් කතා කිරීම ඉතාමත් වැදගත් කියලා විශ්වාස කරනවා. 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවත් එක්ක අපිට ලැබිච්ච හොඳ දේවල් ගණනාවක් තියෙනවා. ඒ හොඳ දේවල් අතර මේ ස්වාධීන කොමිසම් සභාව තමයි ඉතාමත් හොඳ දේවල්. 17 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙනුත් එවකට පැවති රජය යම් යම් සාධනීය කාරණා ගණනාවක් ඉස්සරහට ගෙනාවා. ඒක යම් දිගුවක් විදියට තමයි 19 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් අංග සම්පූර්ණ මේ ආයතන ස්ථාපිත කරේ ස්වාධීන කොමිසම් සභාව සහ ඒ කාරණා විදියට. හැබැයි ස්වාධීන කොමිසම් සභාව පත් කිරීමේ ක්‍රමවේදය දවන්ත ආරවුලක් අවුලක් නිර්මාණය වෙච්ච ක්‍රමයක් බවට පත් වුණා. ලෝකයේ ප්‍රජාන්ත්‍රවාදය ගැන කතා කරන රටවල් වල, එමුනම් ආණ්ඩුකම ව්‍යවස්ථාවන් ගැන කතා කරන රටවල් වල ක්‍රියාත්මක වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ආණ්ඩුකම ව්‍යවස්ථාවන් ආණ්ඩුකමයන් පවත්වන යන්නේ ක්‍රමවේදය කොහොමද කියලා. ඒක විධායක ජනාධිපති ක්‍රමයේ ක්‍රියාත්මක රටවල් වල විධායකට ගැළපෙන ආකාරයට සමස්තය නිර්මාණය වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාන්ත්‍රවාදය ක්‍රියාත්මක රටවල් වල එමුනම් අගමැතිවරයාට බලය ලැබෙන, විධායක අගමැතිවරයාට බලය ලැබෙන පාර්ලිමේන්තු ඒ ක්‍රමයන් තුළ ඒකට ගැළපෙන ආකාරයට තමයි අනිකුත් සියලු යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් සිද්ධ වුණේ විධායකයත් ව්‍යවස්ථාදායකත් අතර ගැටුමක් නිර්මාණය වෙන ක්‍රමවේදයක් තමයි නිර්මාණය වුණේ. අවසානයේ සිද්ධ වුණේ ව්‍යවස්ථාදායකත් විධායකත් අතරට අද ඔබතුමා මුලසුනේ ඉන්න කතානායක පුටුව, ඔය පුටුවත් බලපෑවා මේ රටේ පරිපාලනය සම්බන්ධව. ඕන රටක ජනාධිපතිවරයා සහ අගම පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායක සහ විධායකය අතරට 3 වෙනෙකුත් එකතු වෙච්ච ක්‍රමවේදයක් තමයි 19 වෙනි ව්‍යවස්ථාවෙන් සිද්ධ වුණේ. හරියට ඔළු 3ක් තියෙන බූරුවෙක් වගේ තමයි මේ රටේ පහුගිය කාල සීමා තුළ පරිපාලනය සිද්ධ වුණේ. ඉතින් ඒ කාලේ මේ කාරණාව නිසාවෙන් මේ රටේ ස්වාධීන කියන ආයතන පිළිබඳව අද ජනතාවේ සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. හරියට පහුගිය කාලේ යහපාලන රජය වගේ. යහපාලනය කියන ගුඩ් ගවර්නස් කියන වචනය ලෝකයේ දැවැන්ත සංකල්පයක්. ඒක අලුත් දෙයක් නෙවෙයි, 2015 අලුතෙන් ආපු දෙයක් නෙවෙයි. ලෝකයේ ඉතිහාසයේ නිර්මාණය වෙනකොට ඒ යහපාලනය කියන වචනය ප්‍රජාන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ගැන කතා කරන ක්‍රමවේදය තුළ ප්‍රධාන නිර්ණායකයක් බවට පත් වුණා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, මීට අවුරුදු 10කට 15කට කලින් ලෝකයේ තිබිච්ච ප්‍රධාන නිර්ණායකයක් තමයි වචනයක් තමයි සහ ක්‍රියාදාමයක් තමයි ගැටුම් निराකරණය ගැටුම් සමතකරණය යුදමේ රටවල් සහ ඒ කාරණා සම්බන්ධ ලොකු අවධානයක් යොමු වුණා එහා සමානව තමයි මේ ගුඩ් ගවර්නස් කියන වචනේ ආවේ ඒ ගුඩ් ගවර්නස් කියන වචනයට ගොඩක් කල් පැරණි වචනයක් අග ඒක දේශපාලන වචනයක් බවට පත් වෙනවා අවසාන දේශපාලන පක්ෂයක නමක් බවටත් පත් වෙනවා යහපාලන සඳහා ජනතා පෙරමුණ පක්ෂයකත් හැදුවා එහෙම හැබැයි අවුරුදු 5ක් යනකොට ඒ යහපාලන කියන වචනේ දකින කොටත් මිනිසුන්ට ඔක්කාරය ආවා එච්චර එපා වෙච්ච යහපාලනයක් තමයි පහුගිය අවුරුදු 5වහම ආර අවසන් වුනේ ඒහා සමානවම ස්වාධීන කොමිෂන් සභාවල හැසිරීමත් ඒ ආකාරම ක්‍රියාත්මක වුණා ඒ ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම සහ ඒ ඇතම් පුද්ගලයන්ගේ ක්‍රියාදාමයන් නිසා මම මෙතන දීර්ඝව සඳහන් කරන්න නැහැ මෙතන ගරු මන්ත්‍රමාල්ලා ගරු අමාත්‍යමාල්ලාගේ කාරණා රසක් සඳහන් කරා ඇතම් පත්වෙච්ච පුද්ගලයෝ මෙතන කතා කරන මැතිවරණ කොමිෂන් සභාවේ රත්නජීවන් හුල් මහාචාර්යතුමා ඔහුගේ හැසිරීම සම්බන්ධ කිසිම තැනක හරියාකාර ප්‍රශ්න කරාද ඒක නිසා ගරු බුලාසුන
You have 2 more minutes
මුලාසුන ගරු මන්ත්‍රීතුමනි ඒ හැසිරීම සම්බන්ධව මේ සමාජයේ තියෙන අවිනිශ්චිතතාවයේ සැකය නිසාවෙන් අද ස්වාධීන කොමිෂන් සභාවලට ඇති වෙලා තියෙන්නේ මරු පහරක් ඒක මා විශ්වාස ගන්න නිවැරදි කරගන්න අමාරු තැනකට පත් වෙලා තියෙනවා ඒක නිසා මම ඒ කාරණාව එතනින් එහාට ගැන කතා කරන්නේ කොමිෂන් මැතිවරණ කොමිෂන් සභාව රටට මග පෙන්වන්න ඕන කාරණා ගණනාවක් මේ කාර්ය සාධනය කතා කරන වෙලාවේ මම කියනවා අතහැරලා දාලා තියෙනවා මෙතන කතා වුණා මැතිවරණ යන වියදම් ගැන මම ඒවා කතා කරන්නේ පහුගිය මැතිවරණේ තමයි ලංකාවේ අද ගණන් හිලව කියවෙන්නේ නැති වුණාට ඒ මැතිවරණේ තමයි පහුගිය කාල සීමාතර පෝස්ටර් බැනර් කටවට අඩුවෙම ගහම මැතිවරණය හැබැයි මා විශ්වාස කරන්නේ ලංකාවේ මේ සමානපාතික මැතිවරණ ක්‍රමය තුළ වැඩිම වියදමක් කරන මැතිවරණය තමයි අපේක්ෂකයන් පහුගිය මහ මැතිවරණය. ඒක මතුවෙඩ පේන්නේ නැහැ. පෝස්ටර් බැනර් කටවට අඩුවෙච්ච බව ඇත්ත. ඒකටත් ගෞරවය පුද ගන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් බැනර් කටවට මොකක්වත් ගැහුවේ නැහැ. ඔහු රටට මගේ පෙන්නවා. මේ කතා කරනවාම එක පෝස්ටර් එකක බැනර් එකක් කටවුට් එකක් ගහන්නේ නැතුව තමයි මගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙව්වේ. හැබැයි ඒක මේ තුල මහා දවන්ත මුදල් කන්දරා පීඩම් කරේ කොහමද? සමාජ මාධ්‍යාල මහා දවන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය බවට පත් වුණා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මහා දවන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය බවට පත් වුණා. ඒක පාලනය කරන්න කිසිම ක්‍රමවේදයක් මේ කොමිෂන් සභාවලට මතුවන දෙපාර්තමේන්තු කොමිෂන් සභාවට පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒක නිසා ප්‍රමුඛ අවධානයක් යොමු වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මේ ප්‍රචාරණ සම්බන්ධ වන අනවශ්‍ය වියදම් සහ දවන්ත වියදම් දරාගත නොහැකි වියදම් පිළිබඳව යම් මඟ පෙන්වීමක් වෙන්න. මම ඊට වඩා වෙනස් කාරණාකට මඟ පෙන්වනවා කරුදු. මුලාරසන මන්ත්‍රමන අපිට සර්ජන් චන්දබාලේ ලැබෙන්නේ 1931 දී 1931 සර්ජන් චන්දබාලේ හම්බ වෙනකොට අවුරුදු 21කට වඩා වැඩි හැම කෙනාට මෙදා ඡන්දය ලැබෙන්න නියමිත වුණා. ඒ වෙලාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු දොස්තර සුගීශර වික්‍රමසිංහයන් තමයි කිව්වේ මේක 21 නෙවෙයි 18 වෙන්න ඕන කියලා. ඊට පස්සේ මැතිවරණේ ඉඳලා අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම සර්ජන් චන්දබාලේ හම්බුණා.
හැබැයි
අද මේ මැතිවරණ ක්‍රමය තුළ මට විනාඩියක් දෙන්න ඉතාමත් වැදගත් කාරණාවක්. මේ මැතිවරණ ක්‍රමය තුළ සර්වජනතා ජනබලයේ තියනවද මේ රටේ බහුතරයක් දෙනාට අද දහද ඡන්ද පාවිච්චි කරන ඉඩකඩ ලැබිලා තියනවද ගරු මුලාසන අඩුවේ සභාපතිවරණේ මැතිවරණ කොමිසමේ කාර්යසාධන කතා කරන වෙලාව මම අවධානය යොමු කරනවා අපේ රටේ අතිශාල ප්‍රමාණයක් මිලියන 1.5කට වැඩි ප්‍රමාණයක් විදේශගත වෙලා ඉන්නවා ඒ විදේශගත ශ්‍රමිකයන්ට මේ රට පෝෂණය කරන මිනිසුන්ට අද මේ මැතිවරණ ක්‍රමයේ ඡන්ද දාන ක්‍රමවේදයක් නැහැ ඒක නිසා සර්වජනතා ජනබලය කියන එක අද විහිළුවක් ඒ වගේම ඡන්ද පවත්වන දිනවල මේ රටේ සාර්ථක ශක්තිමත් කරන දීවරයන් දහස් ගාණක් දසදහස් ගාණක් ඔවුන්ගේ රස්සාවලට මුහුදේ පස්සාවේ දෙනවා දියඹ ඉන්නේ ඔවුන්ට මැතිවරණ දිනට එන ක්‍රමවේදයක් නැහැ ඡන්ද දාන ක්‍රමවේදයක් නැහැ දහස් ගාණක් ඒ දීවරයන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ අනිත් පැත්තෙන් බැලුවම වැඩි
විදාලවල
එහෙම නැත්නම් ආබාධ නිවාසවල ජීවත් වෙන මිනිසුන්ට ඡන්ද දාන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න මේ ඉතිහාසයේ තවමත් අසමත් වෙලා තියෙනවා ගරු මූලාසන හඳුළු සභාපතිතුමනේ මේ කාණ්ඩ තුනට ඡන්ද බලය නැළැවීම මම මේ රටේ මෙතන සර්ජන් ඡන්ද බලයක් නැතිවීම කාරණාව බවට පත් වෙලා තියෙනවා ඒක නිසා තපල් ඡන්ද ලබා දෙන ක්‍රමවේදයන් තියෙනවා එහෙම නැත්නම් වෙනත් ඡන්ද ලබා දෙන ක්‍රමවේදයන් තියෙනවා කුමනව සාර්ථක ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවා තින් මා විශ්වාස කරනවා සර්ජන් ඡන්ද බලයක්
ලබා ගන්න කාවින්ද හර්ෂණ ජයවර්ධන
ඔබතුමා ලබා
විනාඩි 4ක් ඔබට තියෙනවා
මේ ස්තුති සභාපතිතුමනි මට කාල ලබා දීම පිළිබඳව අපි දැක්කා ආණ්ඩු පක්ෂය දිගින් දිගටම විශේෂයෙන්ම මේ වර්තමාන මැතිවරණ කොමිසමට ඇඟිල්ල දික් කරනවා ඒ කොමිසමේ ක්‍රියාදාමයන් විවේචනයට ලක් කරනවා. හැබැයි අපිට මතක් වෙන කාරණයක් තමයි ගරු සභාපතිතුමනි මේ වර්තමාන කොමිසම මැතිවරණ හතරකට ආසන්න මැතිවරණ මේ පැවැත්වුවා. මේ පැවැත්වපු මැතිවරණවලදී අපි දැක්කා පැවතිච්ච ඉතිහාසයේ මැතිවරණ ගත්තහම මොනතරම් දූෂිත මැතිවරණද පැවැත්වුවේ. හැබැයි වර්තමාන කොමිසම් සභාව දායකත්වය ලබා දුන්න මැතිවරණවලදී අපි දැක්කේ නෑ මැතිවරණේ ඡන්ද පෙට්ටි අතුරුදහන් වෙනවා, හොර ඡන්ද දානවා. ඊට හා සමගාමීව විශේෂයෙන්ම අපේ සාමාජිකයාවන්ට විපක්ෂයේ ඉන්න අයට ගහනවා, පෙළනවා. ඒ වගේම දිනපු පක්ෂය අනිත් පැත්තට ගිහිල්ලා ඒ අයට අඩත්තේට්ටම් කරනවා. මේ ආකාරයේ තත්ත්වයක් අපි දැක්කේ නැහැ. ඉතාමත් ස්වාධීන සාමකාමී මැතිවරණ පවත්වන්නට පුළුවන්කම ලැබුණා. අපිට මතකයි එදා මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශ කරනවා මේ නීතිය කඩනායට විරුද්ධව අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා කියලා. ඉතිහාසය ගත්තම අපිට මතකයි ගරු සභාපතිතුමනි, එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වරින් වර මේ රටේ බලය ලබා ගත්තා. ඒ ලබා ගන්නකොට පරදින පැත්තේ කාර්යාල ගිනි තියෙනවා, ගෙවල් ගිනි තියෙනවා. මේ තත්ත්වය මේ වර්තමාන දේශපාලනයේ ඉෂ්ට සිද්ධ නොවුනේ මේ වර්තමාන මැතිවරණ ස්වාධීනත්වය කොමිසම නිසා කියන එක ඉතාමත් පැහැදිලි. ඒක නිසා මං හිතන්නේ මේ රටේ වැදගත්කමක් තියෙන්නේ මේ ස්වාධීන කොමිසම් සභාවවලට දේශපාලන වශයෙන් දේශපාලඥීන්ට ඇඟිලි ගහන්න බෑ. ඒ ස්වාධීනත්වය මේ රටේ ඇති කරන්නට පුළුවන්කම ලැබුණේ යහපාලන ආණ්ඩුවට. දැන් ඒ වගේම මේ අය කියනවා විශේෂයෙන්ම මේ රත්නදීව හූල් මැතිතුමා ගැන දිගින් දිගටම එතුමාට ඇඟිල්ල දික් කරනවා. එතුමා දිත්ව පුරවැසියෙක් කියලා කියනවා. හැබැයි මේ අයට අමතක වෙලා තියෙනවා දිත්ව පුරවැසියෙකුට මැතිවරණ කොමිසමේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකමක් අරගෙන අගමැති දක්වා එන්න පුළුවන් වපසිරිය පරිසරය නිර්මාණය කරන විවස්ථා සංශෝධනයක් තමයි මේ 20 වෙනි සංශෝධනයෙන් මේ අය ඇති කරන්නේ. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මේ අය එක පැත්තකින් විවේචනය කරනම කාරණය තවත් පැත්තකින් නීතියානුකූලව මේ රටේ නීතිය බවට පත් කරන්න උත්සාහ ගනිමින් කටයුතු කරනවා. ඒ වගේම මේ ස්වාධීන කොමිසම් සභාවල තියෙන වටිනාකම මේ අයට අමතක වෙලා තියෙන. අද ගත්තාම ස්වාධීන පොලිසිය දේශපාලඥීන්ට ඇඟිලි ගැසීම් මතපෙවීම් කරන්න බෑ. තමන්ට ඕන OIC ව පත් කරගන්න පුළුවන් කමක් නෑ මේ නිර්මාණය කළේ යහපාලන ආණ්ඩුව තුළ. ඒ වගේම ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම හරහා උසස් වීම, මාරු වීම, මේ සියල්ලකටම දේශපාලන අත්ගැසීම් පෙළඹවීම් සිදු වෙන්නේ නෑ. එතකොට දේශපාලන වශයෙන් දේශපාලන පරිගැනීම් වලට රාජ්‍ය සේවකයා පත් වෙන්නේ නෑ. ඒක නිසා වර්තමානයේ තියෙන මේ මැතිවරණ කොමිසම 3 දෙනෙක් මැදිහත් වෙලා ඉතාමත් ස්වාධීනව කටයුතු
කරන්නේ
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ තමයි ඒ අය කටයුතු කරන්නේ ගරු සභාපතිතුමනි. ඉතින් මම විශ්වාස කරනවා මේ රටට ස්වාධීන කොමිසම් සභාව අවශ්‍යයි. මේ ස්වාධීන කොමිසම් සභාව වලට අත තියන එක මං හිතන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන මරු පහරක් හැටියට තමයි මම දකින්නේ.
Honorable Indika Anuruddha, you have 6 minutes.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාර්ලිමේන්තුවේ ඊයේ දවසෙත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය වලලලා ඒ වලට උඩින් පස් දාලා යට කරලා වහලා ඒක උඩ නැගපු අය දැන් කතා කරලා කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අද හොඳ දවසක් මේ මැතිවරණයේදී දුන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉඩකඩ ලැබීම ගැන. අපි එහෙම කියන්නේ ඉතිහාසයේ අපි කිසිම දවසක දැකපු නැති පාලන ක්‍රමයක් අපි දැක්කා පහුගිය අවුරුදු 4-4.5 මාරක. ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා නම් ජනතාවගේ හැඟීම්, ජනතාවගේ උවමනාවන්, ජනතාවගේ නිදහස මැතිවරණයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න ඕන. ඒක පළාත් පාලන මැතිවරණයටත් මේගොල්ලෝ දුන්නේ නැහැ. ඒක පළාත් සභාවට දීලත් නැහැ මේ වෙනකම්. දැන් ඒකට නීති රීති ටික හදාගෙන කටයුතු කරන්න වෙලා තියෙන්නේ වර්තමාන රජයට. ඉතින් මැතිවරණ කොමිසම විතරක් නෙමෙයි ඒ වෙලාවේ හදාගත්තු හැම කොමිසම් සභාවක්ම තිබිච්ච ආණ්ඩුව අවභාවිතා කළා. අපි එදා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලත් එළිය වේදිකා හදාගෙනත් කතා කරේ අවභාවිතා කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒ හැම කොමිසම් සභාවකින්ම සිද්ධ වුණේ රටට අගතිය. හැබැයි රටට අගතියක් වෙද්දී ස්වාධීනයි කියන මැතිවරණ කොමිසම් සභාව හරියාකාරව ඒ ස්වාධීනත්වය උපයෝගී කරගෙන කටයුතු කළා නම් මම හිතන්නේ ගොඩක් දේවල් වලින් බොහෝ දේවල් වලින් මේ රට මුදව ගන්න තිබුණා. උදාහරණයකට මම පාස්කු බෝම්බ ප්‍රහාරය කියන්නේත් ඒකයි. එදා ජනමතයේ ඉඩකඩක් තිබුණා නම්, ජනමතයේ අවස්ථාවක් තිබුණා නම්, කොමිසම් සභාව පත් කරගෙන රට මංකොල්ල කනවා කියන එක ජනතාව ප්‍රකාශ කරන්න මැතිවරණයක් එනකම් බලාගෙන හිටියේ. එහෙමනම් ඒක වැළැක්වුවේ කවුද? ඒක වැළැක්වුවේ මැතිවරණ කොමිසම් සභාව එකතු කරගෙන තිබිච්ච ආණ්ඩුව. ඒ නිසා මැතිවරණ කොමිසම් සභාවේ අහවලා ගැන කියනවා අහවලා ගැන කියනවා නෙමෙයි, එක්කෙනාට එක්කෙනා අඳුරන්නේ නැහැ. හරියට තිබිච්ච ආණ්ඩුව වගේ. තිබිච්ච ආණ්ඩුවේ ජනාධිපති කරන දේ අගමැති දන්නේ නැහැ, අමාත්‍ය මණ්ඩලයේ කරන දේ මන්ත්‍රීතුමාලා දන්නේ නැහැ. වගේම කොමිසම් මැතිවරණ කොමිසම ඇතුලේ හුල් මහත්තයා කරන දේ සභාපතිවරයා දන්නේ නැහැ. සභාපතිවරයා ඒකට ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා අපි දැක්කා ඒ වගේ නොගැලපීමක්. එනිසා මතක තියාගන්න 2015ට එනකන් 14 අවසාන වෙනකන් 15ට එනකන් තිබිච්ච ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැතිවරණ කලට වෙලාවටත් කලින් තියලා උතුරේ මන්ත්‍රීතුමාලා කතා කරලා කියන්න ඕන කාරණාවක් මේක. කියන්නේ නැහැ. අද උතුරේ ප්‍රජාතන්ත්‍රවාදයේ පළාත් සභාව තුල ඇති කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වකවානුවේ. එනිසා අද උතුරේ පළාත් සභාව අයිතිින් ඉල්ලන්න කතා කරන්න, එහෙම නැත්නම් පළාත් සභාව හරහා උතුරට අවශ්‍ය කරන සංවර්ධනය ගේන්න ඒ හැම වැඩ කටයුත්තම සිද්ධ වුණේ යන්නේ ඒ හරහා. එනිසා ඒවා හුදකලා කළේ නැහැ. හැබැයි අපි අවුරුදු 4 මාරටම දැක්කා කොමිසම් සභා කියාගෙන නීතිය නවනවත් දැක්කා. ඊට පස්සේ අල්ලස් කොමිසමේ ඒ ඉන්න නිලධාරීන් අරලියගහ මන්දිරය ගෙනල්ලා පන්ති තියෙනවත් අපි දැක්කා. මැතිවරණ කොමිසම උපයෝගී කරගෙන මැතිවරණ කොමිසමට දැන් පළාත් සභාව තුල ඒ පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයාට නීති රීති ටික හදලා හරියාකාරව ලබා දෙන්න තමයි තිබුණේ මැතිවරණ කොමිසමට. හැබැයි කොමිසමේ සභාපතිවරයා හැමදාම කිව්වා මැච් එක ගහන්න පිට්ටනිය හදලා දෙන්න කියලා. එහෙනම් පිට්ටනිය හදන වගකීම තිබුණේ අමාත්‍යංශයට, ඒ කියන්නේ ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුව ඒ වැඩ කටයුත්ත හරියට කළේ නැහැ. ඉතිහාසෙ අපි ලැජ්ජ වෙන්න ඕන. පළාත් පාලන පළාත් සභාව පනත පාර්ලිමේන්තුවට ගෙනාපු ඇමතිවරයාත් විරුද්ධව ඡන්දේ දුන්නා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයා ගේනවා පනත. ඇමතිවරයා ගෙනල්ලා ඇමතිවරයාත් ඒකට විරුද්ධව ඡන්දේ දෙනවා. පනත ගෙනල්ලා. එහෙම තමයි කටයුතු සිද්ධ වුණේ. ඒ නිසා මේ තිබිච්ච ආණ්ඩුවේ වෙච්ච වැරදි සියල්ල නිසා තමයි රට මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. කොවිඩ් හින්දා නෙවෙයි. කොවිඩ් හින්දා මේ රට අමාරුවේ වැටලා නැහැ. එහෙම නැත්නම් වෙන දේවල් හින්දා අමාරුවේ වැටලා නැහැ. මේ රට අමාරුවේ වැටලා තියෙන්නේ පරණ ඒ කාල වකවානුව තුල ගත්තු තීන්දු තීරණ හින්දා. ඒ නිසා ඒක සමගි ජන බලවේගයේ වුණා කියලා වෙනස් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මේ ඊයේ 20යි එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයයි මේ සලුපටට මුවා වෙලා තමයි හොරකම් ඔක්කොම කළේ. පාර්ලිමේන්තුවේ පාරිශුද්ධයි කියාගෙන ආපු අය ගැනත් එදා මේගොල්ලෝ තමුන්ගේ ඇමතිකම් තියාගෙන හිටියා මිසක් කතා කළේ නෑ මේවට විරුද්ධව, ප්‍රකාශ කළේ නෑ මේවට විරුද්ධව. ඒ නිසා මහා පරිමාණ වංචා වෙනවා විතරක් නෙමෙයි මහා පරිමාණ ත්‍රස්තවාදී ක්‍රියා. ඒ වගේම ජාතීන් අතර දැඩි ලෙස අසමගිය, ඒ වගේම ජාතීන් අතර විශ්වාසයක් නැතිකම, මේ හැම එකක්ම සිද්ධ කළේ මෙන්න මේ කොමිසම් සභා කියන 19 ඇතුළේ ගෙනාපු අටමගල හින්දා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කොමිසම් සභා ඉවත් කරලා ජනාධිපතිවරයාට වග කියන්න පුළුවන්, පාර්ලිමේන්තුවට වග කියන්න පුළුවන් ක්‍රමවේදයක් අලුත් ව්‍යවස්ථාවක් කරා මේ රටට අවශ්‍යයි. ඒ නිසා 19 ඉවත් කරන්න කියන්නේ 19 තුල තියෙන මොකද්ද පාරිශුද්ධ කොමිසම් සභාව කියන්නේ? අද මැතිවරණ කොමිසම් සභාව ගැන අපි කතා කරද්දී හොඳ කොමිසම් මොකද්ද කියන්නේ? ඒ හොඳ කොමිසම තුලින් සිද්ධ වෙච්ච දේ මොකද්ද කියන්නේ? එකක්වත් නැහැ. එකක්වත් නැහැ. මොකද විගණන කොමිසම එන්න කලින් මේ රටේ විගණන කටයුතු සිද්ධ වුණේ නැද්ද? හොඳට වුණා. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි කාලේ වෙලාව අවසන් වුණත් මං හිතන්නේ අහන් ඉන්න උදවියක් පාර්ලිමේන්තුවේ අද විපක්ෂය තුල නැහැ. ඒ නිසා මැතිවරණ කොමිසම තුල මේ ගෙනාපු යෝජනා සහ මේ ක්‍රියාවලිය වගේම පහුගිය කාලවකවාන තුල මේ කොමිසම් භාවිතා කරලා රටට කරපු අවභාවිතාව වෙනුවෙන් වෙනම කටයුතු කරන්න ඕන. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. Honorable Prashad Badruddin, you have 5 minutes.
Thank you. Bismillah ar-Rahman ar-Rahim. இந்த விவாதத்திலே பேச கிடைத்தமைக்கு நேரத்தை தந்தமைக்காக நன்றி கூறிக்கொண்டு இந்த சுயாதீன ஆணைக்குழுக்கள் அமைக்கப்பட்டதனுடைய பிரயோசனத்தை இன்றைய ஆளும் தரப்பு நல்ல முறையிலே அனுபவித்திருக்கிறார்கள். அவ்வாறு இருந்து கொண்டு சுயாதீன குழுக்களுக்கு எதிராக சுயாதீன ஆணைக்குழுக்களுக்கு எதிராக கருத்து தெரிவிப்பதை பார்க்கின்ற பொழுது வேதனையாக இருக்கிறது. இவ்வாறான நிலையிலே நாங்கள் இந்த நாட்டை பற்றி சிந்திப்போமாக இருந்தால், பொதுவாக எல்லோரும் இந்த உயர் சபைக்கு வந்தவர்கள் மிக நேர்மையாக நியாயமாக பேச முடியும். தான் சார்ந்த கட்சிக்காக தங்களுடைய அரசியல் இருப்புக்காக இந்த பாராளுமன்றத்திலோ அல்லது தங்களுக்கு கிடைக்கின்ற சந்தர்ப்பங்களை பயன்படுத்துகின்ற அரசியல்வாதிகளாக கடந்த காலங்களிலே இருந்ததனால்தான் இந்த நாடு பொருளாதார ரீதியாக பாரிய பின்னடைவை இந்த நாடு எதிர்நோக்கி நிற்கிறது. எனவே எதிர்காலத்திலும் அரசியல் சந்தர்ப்பங்களை மக்கள் தந்திருக்கின்றவர்கள் நியாயமாக நேர்மையாக செயல்படுவார்களாக இருந்தால் அது நாட்டுக்கும் நல்லது, தங்களை தெரிவு செய்த மக்களுக்கும் நல்லது என்பதை இந்த உயர் சபையிலே சொன்னவனாக, ஒரு முக்கியமான பிரச்சினை இந்த சட்டமூலத்தோடு சார்ந்த ஒரு விஷயம் என்று புத்தள மாவட்டத்திலே 1990 வடக்கிலிருந்து வெளியேற்றப்பட்ட மக்கள், பலவந்தமாக வெளியேற்றப்பட்ட முஸ்லிம் சமூகம், புத்தளம், அன்றாதபுரம், குருநாயகல் போன்ற மாவட்டங்களிலே வாழ்ந்து வந்தார்கள். அவர்களில் ஒரு 50% மீள் குடியேற்றத்துக்காக சொந்த மண்ணுக்கு 2009 பிறகு, சமாதானத்தின் பிறகு சென்றார்கள். அவர்களிலே ஒரு 20-30% தற்பொழுது புத்தளத்தை நிரந்தரமாக இருப்பிடமாக ஆக்கி கொண்டதனால் தங்களுடைய வாக்குகளை புத்தள மாவட்டத்துக்கு பதிந்திருக்கிறார்கள். அவ்வாறு இருக்கின்ற தவிர்ந்தவர்கள் ஒரு 20% ஒரு 10,000 வாக்காளர்கள் மத்தியிலே அங்கு மிங்குமாக அலைந்து திரிகின்றவர்களாக அவர்களுடைய இருப்பிடம் மன்னாரிலே முல்லைத்தீவிலே இருக்கின்ற பொழுது, ஆனால் அவர்கள் வந்து செல்லுகின்றவர்களாக புத்தளத்திலே பிள்ளைகளுடைய கல்விக்காக, சுகாதார தேவைக்காக, வியாபாரத்துக்காக, இன்னொரு காரணக்காக புத்தளத்திலே தங்கியிருக்கிறார்கள். இனி அவ்வாறு இருக்கின்றவர்கள் கடந்த பாராளுமன்ற தேர்தலின் பொழுது தேர்தல் ஆணையகம் அவர்களுக்கு கொத்தணி வாக்களிப்பு முறையை பயன்படுத்தி புத்தளத்திலே வாக்களிப்பதற்கான ஒரு சந்தர்ப்பத்தை கொடுத்தார்கள். இன்றிருக்கின்ற உதவி ஆணையாளரும் அவருக்கு பின்னால் இருக்கின்ற அரசு அதிகாரிகளும் சேர்ந்து இந்த 6,000 அந்த வாக்களிக்க தகுதியாக இருந்த கொத்தணி வாக்காளர்கள் அவ்வளவு பேருடைய பெயர்களையும் வெட்டுவதாக அந்த மக்கள் எனக்கு முறையீடு செய்திருக்கிறார். இது குறித்து நான் உதவி தேர்தல் ஆணையாளரோடு தொலைபேசியிலே தொடர்பு கொண்டு இந்த அநியாயத்தை செய்ய வேண்டாம் என்று நான் வேண்டினேன். அதேபோல தற்பொழுது கௌரவ பாராளுமன்ற உறுப்பினர் முஷர்ரபும் நானும் தேர்தல் ஆணையகத்துக்கு சென்று ஆணையகத்தின் ப்ரொஃபசர் ஹூல் அவர்களை, அதே போல ஆணைய தலைவரை, இன்னொரு என்ன உறுப்பினர்களை சந்தித்து SHA மதியின் அவர்களால் அனுப்பப்பட்ட கடிதம், அந்த மக்களுக்கு நடந்திருக்கின்ற இந்த அநியாயம், வாக்குரிமை பறிக்கப்பட்டு அவர்கள் அங்குமில்லை இங்குமில்லை என்ற ஒரு அவல நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள் என்ற செய்தியை ஆணையாளர் நாயகத்துக்கு என்று சொல்லிவிட்டு நான் வந்திருக்கிறேன். எனவே உதவி ஆணையாளர் விரும்பிய முறையிலே ஒருவருடைய வாக்கை வெட்ட முடியாது. அங்கிருக்கின்ற கிராம சேவர்கள் விரும்பிய முறையிலே ஒருவருடைய வாக்கை வெட்ட முடியாது. தேர்தல் சட்டம் 1981 இலக்கு தேர்தல் சட்டத்தின் 12(7) உபபிரிவுக்கிணங்க குறித்த ஒரு வாக்காளர் 1-க்கும் மேற்பட்ட சாதாரண வதிவிடங்களை கொண்டிருக்கின்ற பொழுது அவரது வாக்கினை பதிவு செய்வதற்கான தகமை வாய்ந்த முகவரி எது என்பதை தீர்மானிக்கின்ற உரிமை அந்த வாக்காளருக்குத்தான் இருக்கிறதே ஒழிய கிராம சேவருக்கு அல்ல, அல்லது உதவி தேர்தல் ஆணையாளருக்கு அல்ல. அவ்வாறு 2 இடங்களிலும் அவர் விண்ணப்பித்திருந்தால், 2 இடங்களிலும் விண்ணப்பித்திருந்தால் எந்த இடத்திலே அவர் விண்ணப்பித்ததை ஏற்றுக்கொள்வது என்பதை, அது அதுதான் ஒரே மாவட்டத்துக்குள் 2 கிராமங்களுக்குள்ளே அவர் 2 இடத்திலே விண்ணப்பித்திருந்தால் அந்த உதவி ஆணையாளருக்கு அதிகாரம் இருக்கிறது, அந்த வாக்காளர் விரும்புகின்றது சரியா என்பதை தீர்மானிக்க. 2 மாவட்டங்களாக இருந்தால் 2 இடத்திலும் அவர் பதிந்திருந்தால் தேர்தல் ஆணையகத்துக்கு தான் அதிகாரம் இருக்கின்றது அந்த வாக்காளர் அவர் கேட்டிருக்கின்ற 2 இருப்பிடத்திலே எதை ஏற்றுக்கொள்வது என்று. இது இந்த மக்கள் 2 இடத்திலே பதியவில்லை, மன்னாரிலோ முல்லைத்தீவிலோ அவர்கள் இருந்த இடங்களிலே மட்டும்தான் பதிய கேட்கிறார்கள். அவ்வாறு கேட்கின்ற பொழுது அதை தடுக்கின்ற உரிமை, மறுக்கின்ற உரிமை, பதிய மாட்டோம் என்று சொல்லுகின்ற உரிமை எந்த ஒரு அதிகாரிக்கும் இல்லை என்பதை இந்த உயர் சபையிலே நான் சொல்லி வைக்க விரும்புகின்றேன். எனவே நிலைமை அவ்வாறு இருக்கின்ற பொழுது இதை தாண்டோண்டித்தனமாக ஒரு பயங்கரவாத சிந்தனை போல இவ்வாறு அரசு அதிகாரிகள் செயல்படுவது என்பது ஏற்றுக்கொள்ள முடியாத விடயம். இதற்கு பின்னால் யாரோ ஒரு அரசியல்வாதிகள் இருந்து செயல்படுவது போல தென்படுகின்றது. அரசியல் நோக்கங்களோடு அரசியல்வாதிகள் போல அரசு அதிகாரிகள் செயல்படக்கூடாது. எனவே இந்த மக்களுடைய வாக்குரிமையோடு விளையாட வேண்டாம் என்று நான் இங்கே சொல்லி வைக்க விரும்புகின்றேன். தேர்தல் ஆணையகத்தின் மீது எங்களுக்கு நம்பிக்கை இருக்கின்றது. இங்கு அதாவது தேர்தல் ஆணைக்குழு உறுப்பினர்கள் மிக நேர்மையாக நியாயமாக செயல்படுகின்றவர்கள். இங்கு ஒரு சில எதிர்த்த அரசாங்க தரப்பால் உறுப்பினர்கள் பேசுகின்ற பொழுது புரொஃபசர் ஹூலை பற்றி மிக மோசமாக வர்ணித்தார்கள். அவ்வாறு வர்ணிக்க வேண்டும். அரசு அதாவது ஆணையகத்திலே இருக்கின்ற உறுப்பினர் புரொஃபசர் ஹூல் அவர்கள் ஒரு நேர்மையான நியாயமான உண்மையை பேசுகின்ற ஒரு அதிகாரி. எனவே அவ்வாறு செயல்படுகின்றவர்களை தூர்த்தி திரிந்து இந்த நாட்டிலே ஒரு அராஜக நிலையை கொண்டு வர வேண்டாம் என்று கேட்பதோடு புத்தளத்திலே இடம்பெயர்ந்து அகதிகளாக வாழ்கின்ற அந்த மக்களுடைய வாக்குரிமையை அழித்து விடாதீர்கள். அவர்களுடைய அத்தனை சொத்துக்களையும் அழித்தது போல அவர்களுக்கு இருக்கின்ற வாக்குரிமையை அழித்து விடாதீர்கள் என்று உதவி ஆணையாளருக்கும் அரசு அதிகாரிகளுக்கும்
விடைபெறுகிறேன்.
நன்றி.
You have 6 more minutes.
தேர்தல் என்பது ஒரு ஜனநாயகத்தின் அடிப்படையாகவும் ஒரு நாகரிகத்தின் முதுகெலும்பாகவும் இருப்பது என்பது இந்த கௌரவ சபை அறிந்த ஒரு விடயம். இன்றைக்கு விவாதத்துக்கு எடுத்துக் கொள்ளப்பட்டுள்ள தேர்தல் ஆணைக்குழுவின் தகமையை பற்றியும் அதன் மாற்றங்களை பற்றியும் இந்த நாட்டிலே மக்கள் அறிய வேண்டியதுக்காக இந்த விவாதத்துக்கு நான் முன்வருகின்றேன் என்று சொல்லி வைக்க வேண்டும். தமிழ் பேசும் மக்களைப் போல தமிழ் மக்களைப் போல தேர்தல் அநியாயங்களுக்கு முகம் கொடுத்த ஒரு சனசமூகம் இந்த நாட்டிலே இன்னும் இல்லை என்றதுதான் எங்களுக்கு தெரிய வருகின்ற அண்மையின் வரலாறாக காட்டப்படுகின்றது. 1980களிலே மாகாண சபைகள் இல்லாத காலங்களில் கூட சாதாரணமாக நடைபெற்ற தேர்தலில் ஏற்பட்ட அநியாயங்கள், சாதாரண தேர்தலில் கூட ஏற்பட்ட விடயங்களை நாங்கள் அறியும் போது யாழ்ப்பாணத்தில் இருந்து முழுமையான தமிழருடைய தேசிய அடையாளமாக இருந்த உலகத் தமிழருடைய பொக்கிசமாக இருந்த யாழ்ப்பாணத்து பல்கலைக்கழக யாழ்ப்பாணத்து புஸ்தக நூலகத்தை எரித்து சாம்பலாக்கியதும் ஒரு தேர்தல் களத்திலே என்றது இந்த கௌரவ சபை அறிந்திருக்க வேண்டும். அந்த உண்மையை வரலாறு மறக்கக்கூடாது, மறைக்கக்கூடாது. ஆகையினாலேதான் நாங்கள் தேர்தலை பற்றி சொல்லும்போது அது வெறுமனே ஒரு கட்சியையோ அல்லது ஒரு அரசாங்கத்தையோ உருவாக்கும் செயல் அல்ல. ஆனால் இந்த நாட்டின் நாகரிகத்தையும் ஆழமான ஜனநாயகத்துக்குமான அடிப்படை உரிமை என்று கேட்டுக்கொண்டிருக்கின்றோம். ஏ சமகம கரு சபாபதி துமனி, கரு முலாசுன மந்திரி துமனி, மதிவர்ண கொமிசம பிலிபாந்தவ மே சாக்கச்சா வர்ண கர்ண காலேதி விஷேட பத்தவ கதாக்கிறன்னட்ட மட வினயாக்தி பிரணிசா மாங்க ஏகன பமனா கதாக்கிறன்னம் மா கனகாட்டு வேணுவா புகோ ஆய தமான்கே காலே அரகன அப்பி வகை அலுத் மந்திரி வருண்ட இடநொதி விஷேட பத்த நெத்துவ கதாக்கிறீம அப்பட ஆதர்ஷாக் நுவை அப்பி இல்லா சீட்னுவா ஜேஷ்ட மந்திரி வருண்கேன் அப்பட ஆதர்சமாத் பெண்ண அப்பே காலே கண்ணிப்பா ஏனிசா மா கமதி மின்ன மே காரணா பம்னாக்கு எதிரிப்பாத் கரான்னட்டு வார்கிகோ ஆகமிக பதனமக்கேன் பக்ஷல் யா பதிச்சிக்கிறீம தகனம் கரான் மேராட்டே தவதுரட்ட அப்பட பெதன்னட பெதென்னட்ட இடநத ஏனிசா திவென பக்ஷவரட்ட தமங்கே காலைய தமங்கே நம வினஸ்கரகன அப்பி ஸ்ரீலாங்கிக்கான் ஹட்டியட தேசபாலனை கரான்னட்ட அவகாசிய தின்னு. பாயிண்ட் நம்பர் ஒன். பாயிண்ட் நம்பர் டூ, வாட் ஐ வாண்ட் டு ரேஸ் இஸ் தட் ஓவர்சீஸ் ஸ்ரீலங்கன்ஸ் ஹூ ஆர் ஒர்க்கிங் ஆல்ரெடி ஆல்மோஸ்ட் 1 மில்லியன் பீப்புள், பிளீஸ் ஃபெசிலிட்டேட் அ வே டு வோட். தே ஆர் த பீப்புள் ஹூ ஆர் ஃபண்டிங் அவர் இக்கானமி $6 billion எவ்ரி இயர், பட் தே ஹாவ் நோ ரைட் டு வோட். Foreign Ministry and the Employment Ministry must work to facilitate the voting powers of the overseas employed Sri Lankans. Third point, there are 83,000 displaced people in Tamil Nadu. They all are exclusively Tamils and they must be given the right to vote either by remote way or through our High Commission Consulate in Tamil Nadu. Ekdahas atasya tistunedi பட்டன் கத்தா ஊ மே மெத்திவர்ண கிரியாவலிய கமரூன் கமிஷமஹாரஹா அததாக்வா திபின மே கிரியாவலிய யஹபத் விதிஹெட අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීමේ ක්‍රියාවලියට හැතිවෙන ආකාරයෙන් සකස් කර ගැනීමක් මිසක් එය අවලංගු කර ගැනීමක් හෝ එය අවමාන කිරීමට නෙමෙයි අපේ උත්සාහය. මේ යෝජනාව තුලින් මතුවී තිබෙන්නේ මේ කොමිෂන් සභාව වගේම අනිත් කොමිෂන් සභා 6ත් ඇතුළුව ඒ කොමිෂන් සභාවලට පත්වෙන්නේ කවුද, ඔවුන්ගේ ස්වාධීනත්වය කුමක්ද යන්න පිළිබඳව විනිවිද භාවයක් තිබිය යුතු යන්නයි අපේ යෝජනාව. බොහෝ අය කතා කළ නම් සඳහන් කළ එක්තරා සමාජිකයෙක් ක්‍රියා කළේ ඔහුගේම ඔහුටම අනන්‍ය වූ න්‍යායපත්‍රයක් බව ලෝකය දන්නා. ඒ නිසා මෙන්න මේ මැතිවරණ සංස්කෘතිය මැතිවරණ ක්‍රියාවලිය වඩාත් 21 වැනි සියවසට ගැලපෙන ආකාරයටත් එය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පරිධිගත මිනිසුන්ගේ ගම්මානවල ඉන්න මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් තහවුරු කරන ක්‍රියාවලියක් හැටියටත් මට කලින් කතා කළ සහෝදර වීරසුමන කීවාසේ ආබාධිතයන් මේ රටේ අවුරුදු 29ක යුද්ධයකින් ආබාධිත වුණු අය 60,000කට වඩා මේ රටේ ඉන්න බව පැහැදිලි සංඛ්‍යාලේඛන තිබෙනවා. ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්නට එන්න යන්න තිබෙන අපහසුකම අපි කවුරුත් සලකලා නැහැ. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු සහ ව්‍යුහය ඒ ආකාරයෙන් මාරු කර ඒ ආකාරයෙන් වෙනස් කර ශ්‍රී ලංකාවට අපේ දේශයට NGO කාර්යයන්ගේ කුමන්ත්‍රණ න්‍යායපත්‍රය අනුව නෙමෙයි, ඇමරිකන් පුරවැසියන්ගේ න්‍යායපත්‍රය අනුව නෙමෙයි, සැබෑවුණු ශ්‍රී ලාංකික අභිමානය හා අභිමතය ප්‍රකාශ වන ආකාරයේ මැතිවරණ කොමිෂන් සභාවක් සකස් කර දෙන මෙන් මේ ගරු සභාවෙන් සහ අපේ රාජතන්ත්‍රණ ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Aravind Kumar, you have 3 minutes.
Thank you, sir. இன்று தேர்தல் ஆணைக்குழு தொடர்பான பிரேரணை ஒன்றில் பேசுவதற்கு கிடைத்த சந்தர்ப்பத்தை பெரிதாக நான் பார்க்கின்றேன். அதே நேரத்தில் நடந்து முடிந்த பொது தேர்தலுக்கு முன்பதாக எமது ஆட்சி காலத்திலே திட்டமிடல் உதவியாளர்கள் நியமனங்களும் அதேபோல் 2ம் மொழி ஆசிரியர்களுக்கான நியமனங்களும் வழங்கப்பட்டன. ஆனால் இவ்வாறு வழங்கப்பட்ட அந்த திட்டமிடல் உதவியாளர்களின் அந்த நியமனங்களும் 2ம் மொழி ஆசிரியர்களுக்கான நியமனங்களையும் தேர்தலுக்கு முன்பதாக தேர்தல் ஆணைக்குழுவினால் அது இடைநிறுத்தம் செய்யப்பட்டது. அதில் எவ்வித பிரச்சனையும் கிடையாது, ஏனெனில் அது தேர்தலோடு சம்பந்தப்பட்ட ஒரு விடயம் என்பதால் தேர்தல் ஆணையகம் அந்த முடிவினை மேற்கொண்டது. ஆனால் அதே வேளையில் எனக்கு ஒரு விசனம் இருக்கின்றது, ஒரு கவலை இருக்கின்றது. இவ்வாறு அதனை இடைநிறுத்திய தேர்தல் ஆணைக்குழு தேர்தலுக்கு பிறகு அந்த நியமனங்களை பெற்றவர்களை கடமைக்கு சமூகம் அளிக்க நடவடிக்கைகளை மேற்கொள்ளப்பட்டிருக்கின்றது என்பதை தேடி பார்க்கவில்லை. ஆக இவ்வாறு தேடி பார்க்காததன் காரணமாக அவ்வாறு நியமனங்களை பெற்றவர்கள் இன்று வரையிலும் கடமைக்கு சமூகம் அளிக்க முடியாத ஒரு துர்ப்பாக்கிய நிலைமை ஏற்பட்டிருக்கின்றது. ஆகவே அதனை அரசாங்கம் அந்த நிலைமைக்கு முற்றுப்புள்ளி வைக்க வேண்டும். நியமனங்களை பெற்றவர்களுக்கு அவர்கள் கடமைக்கு சமூகம் தருவதற்கான அந்த வாய்ப்பை ஏற்படுத்தி கொடுக்க வேண்டும். இது ஒரு ஜனநாயக நாட்டிலே இடம்பெறக்கூடிய ஒரு நல்ல விடயமாக நான் பார்க்கின்றேன். அதே நேரத்தில் தேர்தலின் போது இந்த நாட்டிலே பதிவு செய்யப்பட்ட பல அரசியல் கட்சிகள் இருக்கின்றன, விலாசம் இல்லாத அரசியல் கட்சிகள் இருக்கின்றன. அதே நேரத்தில் சுயேட்சை குழுக்கள் என்ற வகையிலே தேர்தலிலே போட்டியிடுவதை நாங்கள் பார்க்கின்றோம். ஆகவே இவ்வாறு தேர்தலுக்கு விலாசம் இல்லாத அரசியல் கட்சிகளும் தேர்தலிலே அக்கறை இல்லாத சுயேட்சை குழுக்களும் போட்டியிடுவதன் காரணம் ஒவ்வொருவரின் தனிப்பட்ட நிகழ்ச்சி நிறையின் அடிப்படையிலே என்பதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இதன் விளைவு எவ்வாறு இருக்கின்றது என்றால் வாக்குச்சீட்டு சுமார் 2 அடி நீளமான வாக்குச்சீட்டாக இருக்கின்றது. இவ்வாறான வாக்குச்சீட்டிலே வாக்களிக்கும் போது வாக்காளர்கள் தடுமாறும் ஒரு நிலைமை ஏற்படுகின்றது. ஆகவே இவ்வாறு தடுமாறும் ஒரு நிலைமைக்கு நாங்கள் முற்றுப்புள்ளி வைக்க வேண்டும். ஆகவே தேர்தல் ஆணையகத்திற்கு ஒரு பொறுப்பு இருக்கின்றது. ஒவ்வொரு வாக்காளரும் தங்களது வாக்குகளை சரியாக அளிக்கின்றார்களா செல்லுபடியாகும் வாக்குகளாக அவை இருக்கின்றதா என்பதை பார்க்கும் ஒரு பொறுப்பு தார்மீக கடமை இருக்கின்றது தேர்தல் ஆணையத்துக்கு. ஆனால் நடந்து முடிந்த தேர்தலை பார்க்கும் போது ஒவ்வொரு மாவட்டத்திலும் மிக அதிகமான செல்லுபடியாக இருந்ததை நாங்கள் பார்த்தோம். ஆகவே இதற்கு முற்றுப்புள்ளி வைப்பதற்கு நான் ஒரு யோசனை இங்கே முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். அது என்னவெனில், அரசியல் கட்சிகள் போட்டியிடும் போது அவர்களிடமிருந்து அரசியல் கட்சிகளிடமிருந்து எந்தவித டிபாசிட் என்று சொல்லப்படும் அந்த பணம் பெறப்படுவதில்லை. ஆகவே அவர்கள் சுயமாகவே தங்களது வேட்புமனை தாக்கல் செய்கின்றார்கள். ஆனால் இதற்கு பிறகு தேர்தல் ஆணையகம் இவ்வாறான விளைவுகளை தடுப்பதற்கு ஒரு தொகையை அங்கே கட்டணமாக செலுத்தப்பட வேண்டும், அளிக்கப்பட்ட வாக்குகளிலே செல்லுபடியான வாக்குகளிலே 1% வாக்குகளையாவது இவ்வாறான அரசியல் கட்சிகள் பெற்றிருந்தால் மாத்திரமே அங்கே செலுத்தப்பட்ட தொகை மீண்டும் திருப்பி கொடுக்கப்படும் என்ற ஒரு விதியை இவர்கள் பின்பற்ற வேண்டும். அதேபோல்தான் சுயேட்சை குழுக்களுக்கும், சுயேட்சை குழுக்களிலே போட்டியிடும் போட்டியிடும் வேட்பாளர்களுக்கு ஒரு தொகை அறிவிடப்படுகின்றது. ஆனால் அதுக்கு புறம்பாக ஒரு தொகையை அவர்கள் அங்கே செலுத்த வேண்டும், அவை டிபாசிட் என்ற வகையிலே இருக்க வேண்டும். அவ்வாறு இருக்கும் அந்த சுயேட்சை குழுக்களும் அந்த விழுந்த வாக்குகளிலே 1% வாக்குகளையாவது கட்டாயமாக பெற்றிருந்தால் மாத்திரமே அவ்வாறு வைப்பு செய்யப்படும் அந்த பணத்தை மீண்டும் செலுத்தும் ஒரு நிலைமையை தேர்தல் ஆணையகம் மேற்கொண்டால் நிச்சயமாக 2 நீளமாக இருக்கும் வாக்குச்சீட்டு 9 அல்லது 10 அது மட்டுப்படுத்தப்படும். இவ்வாறு மட்டுப்படுத்தப்படும் போது அது வாக்காளர்களுக்கு எந்தவித தடுமாற்றத்தை ஏற்படுத்துவதில்லை. ஆகவே இந்த விடயத்தில் தேர்தல் ஆணையகம் கவனம் செலுத்த வேண்டும் என்று கேட்டுக்கொண்டு
பலாபுரத்து வினவா பசுகிய யாபாலன ரஜே பத்கல கொமிஷன் மத்திவர்ண கொமிஷன் சபாவ கொய்தாரான் துரட்ட சுவாதி நாய்தக்கின காரணே சம்பந்தி එවගේම තමයි මැතිවරණ කොමිසමක් ස්වාධීනයි නම් ඒ ස්වාධීන කොමිෂන් සභාව ඇති කරපු ආණ්ඩුවකට රජයකට තියෙන වගකීමක් ඒ සදාචාරය ආරක්ෂා කරන්න මැතිවරණයේ කලට වේලාවට පැවැත්වී අපි දැක්කා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය උදුරා ගනිමින් පළාත් පාලන මැතිවරණයත් ඒ වගේම පළාත් සභා මැතිවරණයත් වසර 5කට පළාත් පාලන මැතිවරණේ වසර 2කුත් පළාත් සභා මැතිවරණේ මේ වෙනකොට වසර 5කටත් ආසන්න වෙනවා ජනතාවට ඡන්දේ ප්‍රකාශ කරන්න ඒ අයිතිය අපිට ලබා දෙන්න හැකියාව අපේ ආණ්ඩුවක්ම බලයට එනකල්ම ඉන්න උනා. ඉතින් ඒ තුලම අපිට පැහැදිලි යහපාලන ආණ්ඩුව හදපු මේ ස්වාධීනයි කියන කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දුන්නද නැද්ද කියන ඊළඟ කාරණේ තමයි මේ ස්වාධීන මැතිවරණ කොමිෂනරව පත් කරපු ඒ සභිකයින් කොයිතරම් දුරට ස්වාධීනව තමන්ගේ කාර්ය කරනවාද කියන ඔබ දැක්කා. අපි නැවතත් ඒක අද මේ පාර්ලිමේන්තුවල දිගින් දිගටම දෝෂ දර්ශනයට ලක් වුණා රත්න ජීවන් කූල් මැතිතුමාගේ ක්‍රියා කලාපයේ සම්බන්ධයෙන් අපි දැඩිසේ හෙලා දකිමු. ඒ වගේම බොහොම කලකිරීමෙන් අපි කතා කරනවා එතුමන්ගේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයෙන්. ඔව් විසින් එක පක්ෂයක් නම් කළේ පක්ෂයට ඡන්දය භාවිතා කරන්න එපයි කියන ප්‍රකාශයක් කිරීම තුල අන්තවාදය පැහැදිලිව පිළිමිමු කරනු ලැබුවා. ඒ නිසා මේ වගේ ජාතිවාදී අන්තවාදී නිර සභිකයන් මේ කොමිෂන් සභා තුළට පත් නොකළ යුතුයි කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම අපේ සුරේන් රාඝවන් මන්ත්‍රීතුමා යෝජනා කළා වගේම අපි යෝජනා කරනවා මේ රටට ආගම් වශයෙන් සහ ජාති වශයෙන් පක්ෂ ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටවන යෝජනාවක් ගෙනල්ලා අපි සම්මත කරන්න ඕන මේ උත්තරීතර සභාව තුළ. ඒ වගේම අන්නේ වැනි ඒ පක්ෂ ලියාපදිංචි නොකරන්න මැතිවරණ කොමිසමට අපි බලය ලබා දිය යුතුයි කියන එකත් විශේෂයෙන් මේලායේදී සිහිපත් කරනවා. ඒ වගේම දිස්ත්‍රික්ක මට්ටමේදී අපි දැක්කා ඡන්දය පාවිච්චි කරනකොට කොච්චරක් දුරට ඡන්දය පාවිච්චි කරද්දී ඡන්දය වරද්දනවද කියන එක. ඒ කියන්නේ තමන්ගේ අයිතිය යම් පක්ෂයකට එහෙම නැත්නම් අපේක්ෂකයෙකුට ලබා දෙද්දී ඒ වරද්ද ගන්නවද කියන එක. ඉතින් ඒ තුල නියම ප්‍රජාතන්ත්‍රවාදයට යම් හෝ බලපෑමක් එතනින් සිද්ධ වෙනවා. ඒ නිසා මැතිවරණ කොමිසම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැප වෙනවා නම් අපි කියන්නේ මේ ඡන්දය දාන විදිය උගන්වන්නත් ක්‍රමවේදයක් විශේෂයෙන්ම භාවිතා කරනවා නම් හොඳයි කියන යෝජනාව අපි මේ වෙලාවේදී කරනවා. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමේදී සිදුවෙන මේ මැතිවරණ වලදී මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා ඒ මැතිවරණ කටයුතු වලට යොදවන නිලධාරී සම්බන්ධයෙනුත් ඒ අයගේ අපක්ෂපාතී භාවය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ගණනාවක් ඇති වුණා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ. මම හිතනවා අනික් දිස්ත්‍රික් වලත් ඒ ප්‍රශ්නේ ආපු තැන් ඇති. ඉතින් මේවට අපි පැමිණිලි කරනවා මේ නිලධාරී විමර්ශන නිලධාරීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට අපි පැමිණිලි කරනවා. ඒ පැමිණිලි කරාට ඒ පැමිණිලි වල කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒව ගැන ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. සමහරක් වෙලාවට අපේ සහෝදර මන්ත්‍රීවරුන් බොහොම අමාරුවෙන් මුද්‍රණය කරගන්න හෑන්ඩ් බීල් එක අත්පත්‍රිකාව පවා පඩංගුවට ගන්න. පොලිසියට ගිහිල්ලා දවස් දෙක කාලේ කැපක. විශේෂයෙන්ම මේ මැතිවරණ කොමිසමේ පත් කරන සමහර නිලධාරීන්වත් තමන්ගේ වගකීම නීතිය හරියට දන්නේ නැහැ. මේකත් ලොකු ප්‍රශ්නයක්. ඒ තුල අපේක්ෂකයෝ විශාල වශයෙන් බැටකන. පක්ෂද විපක්ෂද කියන එක අදාළ නැහැ. කාට හෝ පක්ෂග්‍රාහීව කටයුතු නොකළ යුතුයි. මේ වගේ ගොඩක් වෙලාවට තමන්ගේ ඒ පක්ෂයක් වෙනුවෙන් නියෝජනය කරන මතය ක්‍රියාත්මක කරන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන් අපේක්ෂකයින්ට හෝ පක්ෂයක මැතිවරණ කටයුතු වලට බාධා කරනවා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න, ඒ සම්බන්ධයෙන් ඒ නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න මේ මැතිවරණ කොමිසම් සභාව තුළ වෙනත් කාර්යංශයක් වෙනමම අධීක්ෂණය වෙන කාර්යංශයක් පිහිටිය යුතුයි කියන යෝජනාවත් අපි විශේෂයෙන් මේ වෙලාවේදී කරනවා. ඒ වගේම තමයි ඡන්දපල. අපි දන්නවා ඡන්දපලට ගියපුවාම සමහරක් පක්ෂයේ ලකුණ පිළිබඳව අවබෝධයක් නැහැ. එහෙම නැත්නම්
you have 2 more minutes.
ඒ වගේම අපේක්ෂකයාගේ අංකය පිළිබඳව දැනීමක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ විශේෂයෙන්ම තැපැල් ඡන්දය භාවිතා කරද්දි මේ ගැටලුව මුහුණ දෙනවා. මොකද හේතුව හැම මන්ත්‍රීවරයාටම පුළුවන් කමක් නැහැ ටීවී එකේ ඇඩ්ඩා. එනිසා ඒ සියලු දෙනාට සාධාරණ විය යුතුයි. අපි පැහැදිලිවම කියනවා පක්ෂවලට වගේම ඒ ඉල්ලන අපේක්ෂකයාට සාධාරණත්වයක් වෙන්න ඕන. නිසා අන්නේ සාධාරණය අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ පාන අපි ඒක බොහොම ආදර්ශමත්ව පෙන්නුවා. ජනාධිපතිතුමාගේ දැක්මට අපි ජනාධිපතිතුමා කිව්වා පෝස්ටර් වලින් තොර මැතිවරණ ක්‍රමයක් ගෙනියන්න ඕන රටට ආදර්ශයක් දෙන්න කියලා. ඒක පහුගිය ජනාධිපතිවරණයේදී එතුමා ගත්ත පුංචි තීන්දුව නිසා මේ රටේ පරිසර හිතකාමී මැතිවරණයක් බවට පත්වෙන්න පක්ෂ රැසක් ඒ ක්‍රියාමාර්ගය අනුගමනය කළා. ඒ නිසා අපි පැහැදිලිවම දකිනවා ඒ ආදර්ශය මේ රටට ලබා දුන්නේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම තමයි එතනින් පස්සේ ආපු මහා මැතිවරණයක් අපි ස්තුතිවන්ත වෙනවා. මේ රටේ පෝස්ටර් එකක් අලවන්නේ නැතුව තමන්ගේ ඒ ප්‍රවර්ධනයට වඩා රට සහ පරිසරය ගැන හිතලා කටයුතු කරපු සියලුම අපේක්ෂකයින්ට සියලුම පක්ෂවල අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි අන්නේ සියලු දෙනාට සාධාරණයක් වෙන්න නම් අපි කියන්නේ ඡන්දපල ළඟත් එයාගේ අංක සහ පක්ෂයේ ලකුණ මොකද්ද කියන එක ප්‍රදර්ශනය කළ යුතුයි කියන එක. ඒක හැම පක්ෂයටම සාධාරණයි. එවැනි ක්‍රියාමාර්ගයක් අපි
ගැනීම තුලත්
මට විනාඩියක් දෙන්න මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඉතාම කාලෝචිතයි කියන එකත් විශේෂයෙන් අපි මේලායේදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි මෙන්න මේ සම්බන්ධයෙන් අපි කතා කරනවා වගේම අපි දන්නවා පහුගිය වතාවේ මැතිවරණ කොමිසමත් දිගින් දිගටම පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න පැහැදිලි ක්‍රමවේදයක් ව්‍යවස්ථාව තුළ තියෙද්දි ජනාධිපතිතුමාගේ මතේ විමසන තත්ත්වයට ගිහිල්ලා අපි දැක්කා විපක්ෂයට යම් ධෛර්යයක් ලබා දුන්නාද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. ඒ හරහා ඒ අය උසාවි අධිකරණයට ගියත් අධිකරණය නිවැරදි තීන්දුව ජනාධිපතිතුමා ගත්ත තීන්දුව නිවැරදි කියන එක තහවුරු කරලා දීලා තියෙනවා. එනිසා පැහැදිලි ලෙස මේ රටේ අතිගෞතරයක් වූ ජනතාව වරමක් දුන්නා ජනාධිපතිතුමාට. ඒ වගේම එතුමා හරියට ව්‍යවස්ථාවට අනුකූලව මහ මැතිවරණයක්
පැවැත්වුවා.
තුනෙන් දෙකක ජනවරමක් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් හදලා අද මේ රටේ ජනතාව වෙනුවෙන් වැදගත් වැඩපිළිවෙලක් යද්දී 20 වෙනි සංශෝධනය තුලින් මේ රටේ
ඉදිරියට ගෙනියන්න රෝහිණි කුමාරී
කටයුතු කරනවායි කියන එක.
විජේරත්න, you have 4 minutes. හොනබල් රෝහිණි කුමාරී විජේරත්න, you have 4 minutes.
ගරු, how many minutes?
4 minutes.
පහ 2001 මගින් ආරක්ෂා වූ 21-92-36 මගින් විනාශ කරන්නට ගියපු අවශේෂ කැලෑ පිළිබඳව වෙන්න ගියපු විනාශය හකුලා ගැනීම පිළිබඳව මුලින්ම මම ස්තුතිවන්ත වෙමින් ඒක පරිසරවේදීන් ලැබපු ජයග්‍රහණයක් විදිහට දකින ගමන් මම කතා කරනවා. අද විශේෂයෙන් මැතිවරණ කොමිසමේ අවසාන කාර්තුවේ කාර්ය සාධනය කියන්නේ මැතිවරණ කොමිසමේ මලගෙදර ගුණකතන කතාව අද කරන්න වෙලා තියෙනවා කියන එක අපිට කියන්න වෙලා තියෙනවා. එනිසා සංවේගයටපත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, සමාජික මහත්වරු, ඇතුළු නිලධාරීන්, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම ජනතාවගෙන් අවසරයි. 17-19 ව්‍යවස්ථා සංශෝධන වලින් හදලා පනගස්සපු මැතිවරණ කොමිසම විනාශ කරන 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තියෙන කාලයක මේ කාර්ය සාධනය අද සාකච්ඡාවට ගන්න. මාතලේ විජේරත්න බණ්ඩක් කවිරත්න 1965 සිට පරම්පරා පහක් අද දක්වා පාර්ලිමේන්තුවේ අපි රැඳී ඉන්නවා. මගේ අත්තා, අප්පච්චි, මාමා, මේ ස්වාමි පුරුෂයා සංජීව කවිරත්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. 2020 මහමැතිවරණයේදී තමයි ගෙදර තිබුණු කටවුට් එක ගලවන්න, එහෙම නැත්නම් තිබුණු එකම කොඩිය මැතිවරණ කොමිසමට ගලවන්න හැකියාව ලැබුණේ. 1965 ඉඳන් තිබුණු මේ ඉතිහාසයේ පළමු වතාවට මේ විජේරත්න බණ්ඩා කවිරත්න ගෙදරක කොඩිය ගලවන්නට හැකියාව ලැබුණේ කොමිසමට මේ අවස්ථාවේ. ඒකට හේතුව තමයි මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්නට මැතිවරණ කොමිසමට මෙච්චර බලයක් ලැබුණේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිසයි. දැන් ඒ කොමිසම කුඩිපට්ටම් කරන්න හදනවා. එතකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියේ තියෙනවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහය වීම ජනාධිපතිවරයාගේ වගකීමක් කියලා. 2019 නොවැම්බර් ජනතාවගේ නිදහස් හා සාධාරණ ඡන්දයෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයා අවුරුද්දක් යන්නට ඉස්සරලා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමේ වගකීමෙන් ඉවත් වෙන්නට උත්සාහ කරනවා. මම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බැටකාපු අම්ම කෙනෙක්. 1992 මාර්තු 2 මම්මගේ දියණිය ලැබෙන්න ඉන්නකොට නන්දිමිත්‍ර ඒකනායක, සරත් ඒකනායක සහෝදරයන්ගේ ආදරකරුවන්ගෙන් බැටකාලා අඩුම ගානේ රජයේ රෝහලකටවත් මාව ගත්තේ නැහැ. ඒ විතරක් නෙවෙයි පොලිසිය පැමිණිල්ලක්වත් ගත්තේ නැතුව පෞද්ගලික රෝහලකට ගිහින් මට දරුවා බිහි කරන්නට සිද්ධ වුණා. කොන්දේ සැත්කම් දෙකක් කරන්න වුණා. මේ 19 අහෝසි කළා අන්න ඒ මැතිවරණ යුගයට යන්න හදනවා. රාජ්‍ය සේවකයන්ට ඍජුව නියෝග දෙන්න මැතිවරණ කොමිසමට බැරි වුණාම ආපහු වෙන්නේ අර කුප්‍රකට වයඹ මැතිවරණ තිබ්බ ක්‍රමය. මැතිවරණ කොමිසම රාජ්‍ය සේවයට අධිකරණ සේවයට සම්බන්ධ කිසිම කාරණයකට නියෝග නිකුත් කරන්න බැරි පරිසරයක් විශ්ව තුල හදලා තියෙනවා. අපිට දැන් අහන්න වෙනවා, දැන් සැපද නෙවෙයි ඇයි ඡන්දවලට බයද කියලා අපිට අහන්න වෙනවා. පසුගිය ඡන්දයේ සියල්ල දීමේ මැතිවරණ කොමිසමට රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩ ගන්න පුළුවන් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඌ වගන්තියෙන් මැතිවරණ කොමිසමේ නියෝග පිළිපදින්නේ නැති නිලධාරීන්ට රුපියල් ලක්ෂයක දඩයක් ගහලා අවුරුදු 3ක් හිරේ දාන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන්ට මාතලේ අපේ ගෙදර කොඩිය අයින් කරන්න පුළුවන් වුණේ යන්නේ ශක්තිය නිසා. දැන් මැතිවරණ කොමිසම තවත් දෙපාර්තමේන්තුවකටත් වඩා පහළ තත්වයකට යන්න හදනවා. දෙපාර්තමේන්තුවනක නම් ප්‍රධාන විධායකයා විදිහට පරිපාලන සේවයේ රාජ්‍ය සේවකයෝ දානවා. විශ්ව සම්මත වුණොත් ඒකෙන් හැදෙන නාමික කොමිසමේ කොමසාරිස් ජෙනරාල් අඩුම ගානේ රාජ්‍ය සේවකයෙක්වත් නොවේ. මේ දවස්වල කැලෑ කපන ඩෝසර් කරන කොමසාරිස් කෙනෙක් දාලා ප්‍රජාතන්ත්‍රවාදී ඕන්නම් ඩෝසර් කරගන්න පුළුවන්. පළාත් සභා ක්‍රමය ගැන ආණ්ඩුවේ මතය කියන්න ඕනි. බැසිල් රාජපක්ෂ මහත්තයා විපක්ෂයේ ඉන්න කාලේ පළාත් සභා ඡන්ද තියන්න කියලා එයාගේ ගිරව් ටික දාලා නෙළුම් මාවතේ වොයිස් කට් දුන්නා. සරත් විජේසේකර මහත්තයා පත්තරවලට කියනවා පළාත් සභා අහෝසි කරලා රුහුණු පිහිටි මායා හදන්න ඕනි කියලා. එයාම ඉන්දියන් මහ කොමසාරි සම්බ වෙලා ඇවිල්ලා වෙන එකක් කියනවා. මේ ආණ්ඩුව පළාත් සභා අහෝසි කරනවාද නැත්නම් පළාත් සභා ඡන්දේ තියනවාද?
මෙතන ඉන්න
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු පළාත් සභාව අහෝසි කරනවට කැමතිද? පළාත් සභාවලින් ආපු මන්ත්‍රීවරු පළාත් සභාව අහෝසි කරනවට කැමතිද කියලා අපි දැනගන්න කැමතියි. පාර්ලිමේන්තු මන්ත්‍රි මැතිවරණයකින් පස්සේ පළවෙනි වතාවට මනාප ගණන් කරන්න ඡන්ද පෙත්සම් දෙකක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. එකක් වන්නි දිස්ත්‍රික්කයේ, අනික එක මාතලේ දිස්ත්‍රික්කයේ. ඡන්දයෙන් පැරදුණු අපේක්ෂකයෝ ඉන්නවා තමන් පැරදිච්ච බව පිළිගන්න කැමති නැති. ඡන්දයෙන් පසුගිය ඡන්දයෙන් ඡන්දය ගණන් කරන්න බලපෑන එල්ල වුණා කියන වන්නි දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 42500ක් ගණන් කරන්න රාජ්‍ය නිලධාරීන්ට බැහැ කියලා තමයි පෙත්සමේ තියෙන්නේ. විනාඩියක් දෙන්න. මේ රාජ්‍ය සේවයට එන්නේ උසස් පෙළ සමත් වෙලා, උපාධි සමත් වෙලා, ලියන්න කියන්න ගණන් හදන්න දන්න අය කියලා අපි කියන්න ඕනි. මාතලේ නැවත ගණන් කරන්න ඉල්ලන්නේ රාජ්‍ය සේවකයන්ට මනාප 73000ක් හරියට ගණන් කරගන්න බැහැයි කියලා, ඒ වගේම ගණන් කිරීමේ නිලධාරීන් එලෙව්වයි කියලා. ලැජ්ජයි. මැතිවරණයකින් පරාජයට පත් වුණාම නිහතමානීව ඒ පිළිගන්න ඕනි. පරිජිත් අය ජාතික ලයිස්තුවෙන් එන්න හදනවා. බැරි වුණාම පස්ස දොරෙන් එන්න හදනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ එජාප, ඒ වගේම ඥානසාර හාමුදුරුවන්ගේ කොඩියෙන් දිනපු මන්ත්‍රීවරු නැහැ. මොකද පෙරදුණු අය පස්ස දොරින් එන දඟලන නිසා. මේ තියෙන මැතිවරණ කොමිසමට ඡන්ද තියන්නත් පුළුවන්, ඡන්ද ගණින්නත් පුළුවන් කියලා අපි කියනවා.
Time is up.
1 minute. ලංකාවේ නැවත ඡන්ද ගණන් කරපු තැන්වල කවදාවත් ජයග්‍රාහකව පෙරදිලත් නැහැ, පෙරදුණු අය දිනලත් නැහැ. 1956 ජේ.ආර්. මහත්තයා කැලණිය පෙරදුනා අඩාඩ හිටියේ නැහැ. 56 ආර්. ප්‍රේමදාස මහත්තයා රුවන්වැල්ල පෙරදුනා අඩාඩ හිටියේ නැහැ. 77 එන්.එම්. පෙරේරා රුවන්වැල්ල පෙරදුනා අඩාඩ හිටියේ නැහැ. 77 විතරක් නෙමෙයි, 82 මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරදුනා. 2015 ජනාධිපතිවරණයේ පෙරදුනා අඩාඩ හිටියේ නැහැ. ඊළඟ ඡන්දය ගැන හිතලා දක්ෂ නායකයන්ගේ සිරිතක්. ඒ නිසා මේ සිද්ධි ෆයිනලි මේ සිද්ධි දකිද්දි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නොතිබුණා නම් මේ කරන බලපෑම් සමග මට මේ මවර පාර්ලිමේන්තුවට එන්න බැරිකමකුත් වෙන්න ඉඩ තිබුණා කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලනවා පසුගිය ජනාධිපතිවරණයේ කාලේ මේ කාර්ය සාධන වාර්තාවට අදාළ කාලයේ මැතිවරණ කොමිසම ව්‍යාපෘති සහායක පත්වීම් නැවැත්තුවා. තවම ඒවා දුන්නේ නැහැ, දැන් අවුරුද්දකට ආසන්නයි. හැබැයි පසුගිය මහමැතිවරණයට නවත්වපු රැකියා ලක්ෂ්‍ය වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. කොමිසම නවත්වපු එක පත්වීම් වෙලක් දෙනවා, අනෙක නවත්වනවා. මෙන්න එක රටේ නීති දෙක. මහින්ද දේශප්‍රිය, රත්නජීවන් හූල්, නලින් අබේසේකර මහත්තුරු මල්ටි බැරල් ගහන වීරයෝ වුණේ 19 සංශෝධන නිසා. හැබැයි 20 සම්මතවුනොත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සියලුම පුරවැසියන්ට හූල්ලන්න සිද්ධ වෙනවා කියන එක මතක් කරමින්, 3/2 ජනවරම ලැබුණේ 48,00,000 ඡන්ද පොලට නොගිය නිසයි කියන එක මේ වෙලේ මතක් කරමින්, ඡන්ද පොලට නොයන අය සම්බන්ධයෙන් ගන්න
තීන්දුව
ඒ වගේම
ගරු මූලාසනඩ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අපේ මන්ත්‍රීතුමී කියපු අන්දමටම මෙතනදී මේ කල්තමින් මේ යෝජනාවේදී කිසිම විදියකට මේ මැතිවරණ කොමිසම ඉවත් කරනවා කියලායි එහෙම යෝජනාවක් කරලා නැහැ. නමුත් මං හිතන්නේ ඒ යෝජනාවේ මේ මැතිවරණ කොමිසමේ තිබෙන අඩුපාඩු අපි අවිවාදයෙන් පිළිගන්න ඕන අඩුපාඩු යම් කිසි විදියකට සකස්කරන තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් මේ මෙතනදී එක කාරණාවක් ඉදිරිපත් කරලා තිබෙනවා, මේ මැතිවරණයේදී අපේ ඒ නම්බරේ නැත්නම් අපේ දේශපාලන පණිවිඩය අපි කොහොමද ප්‍රසිද්ධ කරන්නේ? දැන් මේක ප්‍රසිද්ධ කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ එක පැත්තකින් ඒ පත්තරවල දැම්මොත්, එහෙම නැත්නම් රූපවාහිනියල දැම්මොත්. ඒකෝර මෙතනදී අපේක්ෂකයන්ගෙන් ඒ සීමිත ප්‍රමාණයක්ට විතරයි ඒ මුදල් ප්‍රතිපාදන තිබෙන්නේ ඒ පත්තරවල දාන්නත්, ඒ වගේම ඒ TV එකේ දාන්නත්. ඉතින් මේක එක පැත්තකින් බැලුවොත් එහෙම අර බැරියර් ටු එන්ට්‍රි නැත්නම් ඒ දේශපාලනයට ඇතුල් වෙන්න ඒක යම් කිසි විදිහකට බාධාවක් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ දේවල් අපි අනිවාර්යයෙන්ම අපි අහපව හිතලා බලන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම තමයි අද ලෝකේ අද 62% වගේ රටවල් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක තම ක්‍රියාත්මක කරන්නේ. අපි 20 සියවසේදී අපි ලබාගත් ලොකුම ජයග්‍රහණය මං විශ්වාස කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි. ඒ වගේම අපි මේ 19 සියවසේ ඉඳන් 20 සියවසේ වෙනකොට විශාල රටවල් ප්‍රමාණයක් මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒ රාමුවට ඇවිදින් තිබෙනවා. අද අපි ගත්තොත් එහෙනම් අපේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ සහෝදරයෝ එහෙමත් කවදාකවත් දැන් මේ විප්ලවකාරීව රට වෙනස් කරන්න ඕනේ කියලා කියන්නේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමයේ තුලින් තමයි මේ ඒකටිගේ ওই මාක්ස්වාදයේ ගේන්න ඕනේ කියලා කියන්නේ. නමුත් අපි සමස්තයක් හැටියට දකින දෙයක් තමයි හැම රට බෞද්ධයක් තියෙන රටවල් වල මේ මැදිවරණ වලට වියදම් කරන ප්‍රමාණය ඒ එන්ඩෙන්ඩෙන්ඩ වැඩි වෙලා තිබෙනවා. ඉන්දියාවේ බිලියන 2014 මැදිවරණයේදී සෙන්ටර් ෆෝ මීඩියා ස්ටඩීස් කියන ඒ ආයතනය කියනවා බිලියන 10.1ක් වියදම් කරලා තිබෙනවා කියලා. ඒ වගේම ඇමරිකාවේ ඒ 2016 තිබිච්ච ජනාධිපති මැතිවරණයත් ඒ වගේම කොංග්‍රස් එකේ තිබිච්ච මැතිවරණයේදී බිලියන 9.3ක් වියදම් කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම අපි මේක ඒ දල ජාතික නිෂ්පාදනයත් එක්ක සංසන්දනය කරොත් එහෙම ඔය නයිජීරියා වගේ රටවල් ලංකාව වගේ රටවල් විශාල ප්‍රමාණයක් ඒ මේ රටවල් වලටත් වඩා ප්‍රමාණයක් එක අපේක්ෂකෙක් වියදම් කරනවා. එතකොට මේ පසුබිම තුල ඉදිරියේදී මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද කියලා අපි මෙතනදී ප්‍රශ්න කරන්න උවමනාවක් තිබෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් ඉදිරියේදී මම හිතන්නේ තියෙන මේ තාක්ෂණික වෙනස්කම් අපි ගත්තොත් එහෙම ওই big data කියලා කියනවා නැත්නම් ඒ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණංශයෙන් ওই Facebook නැත්නම් ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඒ යම්සි විදියකට ඒ behavioral changes එහෙම නැත්නම් ඒ හැසිරීමේ වෙනස්කම් කරන්න මට්ටමකට ඒ තාක්ෂණය දිනු වෙලා තිබෙනවා. ඒක අපි දැක්කා ඔය ජනාධිපති මැතිවරණයේදී ඇමරිකාවේ. ඉතින් ඒ ඇමරිකාව වගේ රටවල ඒ වගේ දේවල් වෙනවා නම් ඉදිරියේදී ලංකාවේ කාට හරි පොහොසත් පුද්ගලයෙක්ට ඒ මේවා පාවිච්චි කරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ යම්කිසි විදියකට වෙනස් කරන්න ඕනේ. ඒකට මේ මැතිවරණ කොමිසමක මෙන්න මේවා පිළිබඳවත් ඉදිරියේදී ඒ වගේම අපි යම්කිසි විදියකට ඒව බලා ගන්නත් අපි ශක්තිමත් කරන්න උවමනාවක් තිබෙනවා. ඉතින් ඒ වගේම මෙතනදී මේ මූලික තර්කයක් තිබෙන්නේ අපි කොහොමද මේ වියදම් අඩු කරන්නේ කියනවා නම් එක ක්‍රමයක් තමයි ඒ අපි ඒ කොට්ටාස් ක්‍රමයකට යනවා. ඒ වගේම මම හිතන්නේ ඒ රටවල් දැන් ඒ සෑහෙන විදියට ඒ හොඳයි කියලා කියන ක්‍රමවේදයක් තමයි අර මික්ස් ක්‍රමවේදයක් නැත්නම් අර නවසීලන්තේ එහෙම නැත්නම් ඒ ජර්මනිය වගේ තිබෙන මික්ස් ක්‍රමවේදයකට යන්න ඕනේ කියලා තමයි අදහස තිබෙන්නේ. මොකෝ එතනදී මේ මහජන නියෝජිතයෙකුත් තිබෙනවා. ඒ වගේම අර ප්‍රොපෝෂනල් රෙප්‍රසන්ටේෂන් එකේ ඒ බැලන්ස් එකත් අපිට ඒ ඉදිරිපත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා නම් මේ වගේ නැත් කතා කරන්න ඕනේ. මෙතනදී මේ මැතිවරණ කොමිසම අකුලලා මේ ප්‍රජාතන්ත්‍රවාදය අකුලනවා කියලා අපේ මන්ත්‍රීතුමිය පැවසු වන්දවන මේක වෙන්නේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ලංකාවේ මේ මැතිවරණ ක්‍රමවේදය දිහා බැලුවොත් එහෙම ඒක යම්කිසි විදියකට ඒ විකෘති වෙලා තිබෙනවා. දැන් ওই මැතිවරණ කොමිසම එන්න ඉස්සෙල්ලත් අපේ ප්‍රජාතන්ත්‍රවාදයත් 1948 ওই මැතිවරණ කොමිසම් තිබුණේ නැහැ. නමුත් අපි දන්නවා මේ කාලයේ තිබිච්ච මැතිවරණවලදී යම්කිසි විදියකට ඒ සාධාරණ මැතිවරණ තිබුණා. ඉතින් මෙතනදී මේ දේශපාලන සම්ප්‍රදායක් අපි ඇති කරා ගන්න එකත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ මැතිවරණ නීති වෙනස්ුනේ නැති වුණාට අපි දැක්කා මේ මැතිවරණයේදී අපි පෝස්ටර් පාවිච්චි කරේ නැහැ. අපි ඒ කටවුට් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඒක ආදර්ශයකට අරගෙන ඉදිරි මැතිවරණවලදීත් ඒක ඒ විදියටම අපි හැසිරෙනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. නමුත් කෙසේ වෙතත් මෙතනදී මේ දේශපාලනයන් හැටියට අපි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා වගේම අපි යම්ස් විදිහකට කල්පනා කරන්න ඕනේ මේ මැතිවරණයේදී ඉල්ලන අපේක්ෂකයන්ගේ ඒ අදහස් කොහොමද අපි සංනිවේදනය කරන්නේ කියලා ඒ ජනතාවට යම්කිසි අඩු වියදමකට සමහර වෙලාවට ඒකට තියෙන වීඩියෝ එකක් හදාලා ඊන් පස්සේ ඒ ෆෝන් වලින් ඒක බෙදා හරින්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ කට්ටියට ඒ ලියුමක් අරින්න ඒ ආණ්ඩුවෙන් ඒ යම්කිසි මුදල් ප්‍රමාණයක් මුදල් ඒක නොමිලේ මුදල් ප්‍රමාණයක් දුන්නොත් එහෙම එතකොට යම්කිසි විදියකට හැම පුද්ගලයාට මේ ඉල්ලන හැම ඒ අපේක්ෂකයාට මේක වගේ අවස්ථාවක් තිබෙනවා ඒ දේශපාලන පණිවිඩයේ ජනතාවට අරින්න. ඉතින් මම හිතන්නේ ඒ වගේ ඒ අපි මෙතනදී කල්පනා කරන්න ඕන මූලික දේ තමයි මම විශ්වාස කරන්නේ කොහොමද මේකේ වියදම් අඩු කරගන්නෙත් ඒ වගේම ඒ දේශපාලන පණිවිඩය කොහොමද අපි ජනතාවට ගිනියන්නේ ඒ එතකොට අර කාටවත් බාධාවක් වෙන්නේ නැති වෙන විදියට කියලා. නැත්නම් එහෙම වුණේ නැත්නම් ඉදිරියේදීත් මම හිතන්නේ මෙම පාර්ලිමේන්තුවත් ඒ වගේම අනික් රටවල් වල අපි දකින ඒ ප්‍රවණතාවය තමයි ඒ යම්කිසි පන්තියකට විතරක් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ අපි දේශපාලන හැටියට මේ පිළිබඳව අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.
Thank you.